ගරු වෛද්‍ය ජානක සේනාරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අපේ ආණ්ඩුවේ 159 දෙනාගෙන් 16 දෙනෙක්, ඒ කියන්නේ 10%ක් වෛද්‍යවරු. ඒ වගේම මේ ඓතිහාසික දේශපාලන පරිවර්තනය කිරීම සඳහා අපේ රටේත්, ඒ වගේම ලංකාවෙන් පිටත සිටින වෛද්‍යවරු ඇතුළු වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් මේ ඓතිහාසික දේශපාලන පරිවර්තනය වෙනුවෙන් දැවැන්ත ශක්තියක් සැපයුවා. අපේ රටේ වෛද්‍යවරයෙක් වෙන එක ලේසි නෑ. උසස් පෙළ සමත් වෙලා දේශීය විශ්වවිද්‍යාලයකින් උපාධිය ගත්තත්, විදේශගත වෙලා විදේශ විශ්වවිද්‍යාලයකින් මිලියන ගාණක් වියදම් කරලා උපාධිය ගත්තත්, ලංකාවේ සීමාවාසික පුහුණුව අවසන් කරලා අවුරුදු 29ක් 30ක් වයස වෙලා තමයි පශ්චාත් සීමාවාසික ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරයෙක් බවට පත් වෙන්නේ. ඒ කාලය තුල ඔවුන්ගේ ජීවිතයේ බොහෝ දේ කැප කරන්න වෙනවා, අහිමි වෙනවා. එහෙම වෙන වෛද්‍යවරයෙකුට ලංකාවේ ජනගහණයෙන් ආසන්න වශයෙන් 1000ක් විතර වගකීමක් ලැබෙනවා. ඒ කියන්නේ ලංකාවේ එක් වෛද්‍යවරයෙකුට 985ක් වගේ පිරිසක් ජනගහණයෙන් අයත් වෙනවා, සාමාන්‍ය කරන බෙදලා ගත්තහම. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුව උලංගේ අදහස තමයි ජනගහණයෙන් 1000කට වෛද්‍යවරු 2.5ක් ඉන්න ඕනේ කියලා. ඒත් අපේ ඉන්නේ ජනගහණයෙන් 1000කට 1.1කටත් අඩුවෙන්. මේකේ ග්ලෝබල් ඇවරේජ් එක ගත්තාම 1.7ක්, ගෝලීය සාමාන්‍යයගේ 1.7ක් වෙදී අපිට ඉන්නේ ඊට වඩා පිටිපස්සෙන්. ලෝකේ රෑන්ක් එක ගත්තාම අපේ රටේ ජනගහණයට සාපේක්ෂව වෛද්‍යවරුන්ගේ අතින් ගත්තාම අපි ඉන්නේ පළවෙනි 100 අතර නෙමෙයි, දෙවෙනි 100 අතරේ. ඒ කියන්නේ අග. ඒ වගේම පහුගිය කාලයේ තිබ්බ ආර්ථික අවපාතයත් එක්ක, ආර්ථික කඩාවැටීමත් එක්ක, රට බංකොලොත් වීමත් එක්ක අපේ රටේ රජයේ වෛද්‍යවරුන්ගෙන් 10%ක් රට අතහැරලා ගියා පහුගිය වසර දෙක ඇතුළත. ඒ කියන්නේ 1800ක් විතර. ඒ වගේම තවත් 125ක්, ඒ කියන්නේ 5000ක් විතර සුදුසුකම් සපුරලා ඉන්නවා මේ රට අතහැරලා යන්න. අපේ රටේ සාමාන්‍යයෙන් අවුරුද්දකට නේවාසික රෝගීන් 163ක් වගේ ගාණක්කට ප්‍රතිකාර ලබනවා. ඒ වගේම OPD බාහිර රෝගී අංශයෙන් ගත්තොත් මිලියන 55කට විතර ප්‍රතිකාර කරනවා. රටේ ජනගහනය මිලියන 22ක් වෙද්දී අවුරුද්දකට මිලියන 55ක් රෝගීන් බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබනවා රජයේ අංශයේ. ඒ වගේම පුද්ගලික අංශයේ ඒ හා සමාන ප්‍රමාණයකට ප්‍රතිකාර කරනවා. ඒ වගේම මුලස්රණ ආරූඪ මන්ත්‍රීතුමනි, සෞඛ්‍ය කියන එක හුදකලාව තනි ව්‍යුහයක් විදිහට පවතින්න බෑ. මේ සෞඛ්‍යත් එක්ක අනිවාර්යයෙන්ම අධ්‍යාපනය, ප්‍රවාහනය, ආර්ථිකය, සංහිඳියාව, ආහාර පෝෂණය, කෘෂිකර්මය, ඒ වගේම ක්‍රීඩාව, කලාව, සංස්කෘතිය, පර්යේෂණ හා සංවර්ධන, ඒ වගේම සංනිවේදන හා ජනමාධ්‍ය, ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති, ජන සංනිවේදන, ජන සහභාගීත්වය සහ ඒ වගේම ජල සම්පාදනයේ කසල කළමනාකරණය ආදී සකල විශේෂත්‍යයන් බැඳී පවතිනවා. ඒ නිසා තමයි අපි මේ පුරවැසි අයවැයෙන් සියලුම ශේෂ්ත්‍රයන් නගා හිටවීම වෙනුවෙන් වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරලා තියෙන්නේ. රාජ්‍ය වීදම රුපියල් බිලියන 2700කින් අඩු කරලත්, රාජ්‍ය වීදම 3%කින් අඩු කරලත්, සංවර්ධනය වෙනුවෙන් පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකටත් වඩා මුදලක් වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම කිසිදු වෘත්ති ආරගල සටන් වලින් තොරව බලාපොරොත්තු නොවු විදිහට වැටුප් පැඩිවීමක් සමහරුන්ට දරා ගන්න බැරි තරමට වැටුප් වැඩි කිරීමක් ලබා දීලා තියෙන්නේ. අපේ රටේ පහුගිය වසර 9 තුළ මූලික වැටුප් වැඩිවීමක් කරලා නැහැ. නමුත් පහුගිය වසර 9 පුරාවටම රටේ උද්ධමනය සහ ජීවන වියදම ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසාම තමයි වෘත්තිකයින් දහස් ගණන් රට අතරමැ යමින් ඉන්නේ. වෛද්‍ය වෘත්තිකයෙක්ගේ හෝ වෙනත් ඕනෑම වෘත්තිකයෙක්ගේ, එහෙම නැත්නම් සේවකයෙකුගේ වෘත්ති අභිමානය රැඳී පවතින්නේ ඔහුගේ වැටුපේ කුමනේ කොටසේද? සැලකිය යුතු මූලික වැටුපක් නැතුව එහෙම මෙහෙම එල්ලාගත්ත දීමනා ගොන්නක නෙමෙයි අපේ අභිමානය රැඳී පවතින්නේ ගරු මන්ත්‍රීතුමනි. මේ වන විට පවතින වැටුප් වේහ අනුව අපේ රටේ වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප කියන්නේ සමස්ත වැටුපෙන් 5%ක් විතර ප්‍රමාණයක්, 20%ක 21% ප්‍රමාණයක්. උදාහරණයක් විදිහට ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුගේ 246,000ක් සමස්ත වැටුප එනකොට 54,200ක් වගේ තමයි මූලික වැටුප තියෙන්නේ. ඒ කියන්නේ 5%ක් තමයි මූලික වැටුප තියෙන්නේ. ඒකේ කොහෙද අභිමානයක්? ඒ නිසා අපේ අරමුණ තමයි ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීම සඳහා හොඳ මූලික වැටුපක් සහිත ආර්ථිකයක් ලබා දීම. මේ වෙනකොට අපේ රටේ තියෙන මානව සම්පතේ හිඟය නිසාම ඇතැම් සේවා ස්ථානවල ඇතැම් වාට්ටුවල ඇතැම් අංශවල එක් වෛද්‍යවරයෙකුට තමන්ගේ සේවා මුරිය පැය 24ක් හෝ 36ක් එක දිගට වැඩ කරන්න සිද්ධ වෙනවා.
ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගරු
මන්ත්‍රීතුමනි. තව විනාඩියක් මම ඉල්ලා සිටිනවා මන්ත්‍රීතුමනි. ඊටම වෙහෙසකර කාර්යබහුල රාජකාරික නිරත වෙන්න සිද්ධ වෙලා තියෙනවා. පැය 24ක් 30ක් ඇතැම් මිටිවිසත් වඩා වැඩිපුර. අපේ බලාපොරොත්තුව තමයි මේ අපේ පළවෙනි අයවැය ඉදිරි තව අයවැය 4ක් එන්න තියෙනවා. ඒ නිසා අපේ බලාපොරොත්තුව තමයි වෛද්‍යවරයෙකුට පැය 6ක් 8ක් හෝ 12ක් වැනි සේවා මුර සහිතව ඒ වගේම සත්‍යන්ත නිවාඩු සහිතව ඒ වගේම ප්‍රමාණවත් නිවාඩු දෙන ප්‍රමාණයක් සහිතව උසස් සමාජ ආර්ථික මට්ටමක් පවත්වා ගනිමින් තෘප්තිමත් වෘත්තීය ජීවිතයක් ගත කරන්න හැකි අවස්ථාවක් ගොඩනැගීම. ගරු මන්ත්‍රීතුමනි, 2022 අප්‍රේල් මාසයේ 12 වෙනිදා ලංකාව නිල වශයෙන් බංකොලොත් කරාට පස්සේ අපේ රටේ එවකට හිටපු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා පේයි ටැක්ස් එකක් ගෙනාවා උපයන විට ගෙවීම. ඒක ඇතුලේ වෛද්‍යවරුන්ට සාමාන්‍යයෙන් කනිෂ්ඨ වෛද්‍යවරයෙකුට රුපියල් 20,000ක් 30,000ක් වගේ ප්‍රමාණයක්, ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුට 50,000ක් 60,000ක් වගේ ප්‍රමාණයක් මාසිකව බද්දක් ගෙවන්න සිද්ධ වුණා. ඒ පේයි ටැක්ස් එකෙන් ගෙවන්න වෙච්ච රුපියල් 40,000 50,000 ඒ මුදල කියන්නේ එවකට තමන්ට හිමි වෙමින් තිබ්බ හිමි වෙච්ච වැටුපෙන් තමයි කපලා දැම්මේ. හැබැයි ඒකත් ඒ පේයි ටැක්ස් එකට විරුද්ධව කරපු සටන ඉතාම සීරුවෙන් ලිස්සලා යවන්න ඒ අදාළ කණ්ඩායම් කටයුතු කරා.
ඔබතුමාගේ කාලය අවසානයි ගරු මන්ත්‍රීතුමනි.
මම විනාඩියක් ඉල්ලා සිටිනවා මන්ත්‍රීතුමනි. IMF එකත් එක්ක මාස 6කින් සාකච්ඡා කරන පොරොන්දු මත ඒ අරගලය අතහැරලා දැම්මා. මේ වෙනකොට රට අතහැරලාගේ වෛද්‍යවරුන් නැතුව වෘත්තිකයන් නැවත අපේ රටට පැමිණෙමින් ඉන්නවා. ඒ වෘත්තිකයන්ගෙන් අපි ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔබ නොවැම්බර් 14 වෙනිදාත් සැප්තැම්බර් 21 වෙනිදාත් ගහපු කතරේ ඒ ගහන වෙලාවේ ඔබ තබූ බලාපොරොත්තු සහ විශ්වාසය
අවසන්
කරනවා මන්ත්‍රීතුමනි. ඒ අරින්ම ඉටු කිරීම වෙනුවෙන් අපි අපකප වී සිටිනවා. ඒ නිසා විවිධත්වයෙන් අනුන මේ සුන්දර දිවයින මිහිමත ඔබෙත් අපේත් හොඳම නවාතන කර ගැනීම වෙනුවෙන් එකම සිහිනයක් ලුහුබැඳ යමු කියන ආයතනය කරමින් ආනවදිනවා. ස්තුතියි.